තිලංග සුමතිපාල මැත්තුමා.
නමෝ බුද්ධාය. මෙම අයවැයට වචන ස්වල්පයක් එකතු කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රථම අයවැය ප්‍රකාශනය. මෙහි මූලික කරුණු හැටියට මම දකින්නේ එතුමාගේ ප්‍රකාශනයේ කියා සිටියා අපි මේ අයවැය තිරසාර සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සහගත අයවැයක් කියලා. රටක් රාජ්‍යයක් හැටියට 2030 තිරසාර සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර සැලැස්මක් ජාතික සැලැස්මක් ඒකාබද්ධ කිරීමේදී අයවැය ඒ සඳහා වෙන් කරන ප්‍රථම රට හැටියට අපි පත් වෙනවා ගරු ඇමතුමනි. මොකද ලෝකයේ එකම රට පාර්ලිමේන්තුව තුළ විශේෂ කාරක සභාවක් පත් කරලා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැප වෙච්ච නිසා මේ අයවැයේදී ප්‍රධාන කරුණු හැටියට ඔබතුමා දැක්ක අපේ දේශීය ආදායම රාජ්‍ය ආදායම වියදම ඒ සියලු දේවල් තුළ පැහැදිලිවම කියා සිටියා තිරසාර සංවර්ධනයක් ගැන. මම විශේෂ අවධානය ඔබතුමාගේ යොමු කරන්න කැමති. මොකද අපිට ජනගහනයේ දරිද්‍රතාවය ගැන බැලුවොත් දුප්පත්කම ගැන බැලුවොත් අපි දන්නවා රටේම දුප්පත් ගැනකම බැලුවම කොළඹ නගරය නාගරික ප්‍රදේශවල 1.9ක් තමයි නැති බැරිකම තියෙන්නේ. ග්‍රාමීය වශයෙන් 4.3ක් වතුවල 8.8ක්. ඒ එසේ වුවත් බස්නාහිර ප්‍රදේශයේ 1.7ක් දුප්පත්කම තියෙනවා. දැන් අපි එහෙම හිතලා හිතනවා කොළඹ ගත්තොත් කොළඹ තමයි ලංකාවේ අඩුම කොළඹ දිස්ත්‍රික්කයේ තමයි අඩුම දරිද්‍රතාවය තියෙන්නේ. අපි හිතනවා කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය අඩු නිසා අනිත් දිස්ත්‍රික්කවලට වැඩියෙන් උදව් කරන්න ඕනේ. ඒක සත්‍ය. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ තුලත් යම් යම් ප්‍රදේශවල පාදුක්ක වගේ තැනක් ගත්තොත් 4.5ක් සීතාවක වගේ ගත්තොත් 5.20ක් වගේ ප්‍රමාණයක් නැති බැරිකම තියෙනවා. මම ඔබතුමාගේ අදහස් යොමු කරන්නේ පළාත් 9ක් තියෙනවා, අපේ දිස්ත්‍රික්ක 22ක් තියෙනවා, අපේ ආසන 160ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 340ක්. අපේ දුප්පත්කම නැති බැරිකම ඒ ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙන් වෙනවා. දැන් ඔබතුමාගේ මේ අයවැය ප්‍රකාශනය තුලින් අපිට අවස්ථාවක් එනවා හැම දේශපාලන මන්ත්‍රීවරයෙක්ටම ඇමතිවරයෙක්ටම තමන්ගේ ප්‍රදේශයේ වෙන්කල් තියෙන මුදල් මත පදනම් කරලා අධ්‍යාපනයට, ඒ වගේම සෞඛ්‍යයට, උසස් අධ්‍යාපනයට, එහෙම නැත්නම් නොයෙකුත් අනිත් සංවර්ධන කටයුතු වෙන්කර මුදල තමන්ගේ ග්‍රාමීය මට්ටමේ දක්වා වෙන් කරගන්න. මෙවැනි අවස්ථාවක් මෙවැනි සංසන්දනයක් කරගැනීමේ හැකියාවක් අපිට කලින් තිබුණේ නැහැ. ඒ නිසා මම ඉතාම සන්තෝෂ වෙනවා මේ අයවැයේ ඔබතුමා ප්‍රධාන ඉලක්ක කරගත් බලශක්ති අර්බුදය ගැන, නව රැකියා ජනිත කිරීම, කෘෂි සහ කාර්මික නිෂ්පාදන අංශ ගැන කතා කරපු එක. අපේ රට දියුණු වෙන්න නම් මැදි ආදායම රටක් බවට පත් වෙලා ඕනේ ඉහළ ආදායම් වලට යන්න. ඒ කිසිසේත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉන්දියාව අල්ලපු රටේ බිලියන 1.2ක් පමණ ඉන්නවා, චීනේ 1.3ක්. ඒවැය ඉතාම අඩු මුදලට ශ්‍රමදායකත්වය ලැබෙනවා. ඒ නිසා නිපුණතාවයේ ප්‍රවර්ධනය කරපු ශ්‍රමදායකත්වයෙන් තමයි අපිට ආදායම් වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කල්පනා කරලා බැලුවමත් මෙහි විශේෂයෙන්ම අපේ ව්‍යාපාරික ප්‍රජාවට, ඔන්ටර්ප්‍රනියර්ස්ලට, එහෙම නැත්නම් තමන්ගේ ශක්තියෙන් දැනුමෙන් තමන් ආරම්භ කරන ව්‍යාපාරවලට ණය ක්‍රමයක් ඔබ යෝජනා කරලා තියෙනවා. ඒ ඉතාම වැදගත්. ඒ වගේ මේ ණය දෙනකොට සුරක්ෂිතයක් නැතුව ණය ලබා දෙන්න කියලා තියෙනවා. ඉතින් මෙවැනි කරුණු වලින් තමයි මුදල් සංක්‍රමණය වෙන්නේ. අද සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගැනීමේ හැකියාවක් නැහැ. එයාට ණයක් ගන්න බැහැ. ණයක් ගැනීමේ හැකියාවක් නැහැ. තමන්ට යම්කිසි සුරක්ෂිතයක් දෙන්න බැහැ. ඒ නිසා මේ සඳහා මුදල් වෙන් කිරීම අතිශය වැදගත් වෙනවා. අපි දන්නවා අපේ රට දියුණු වෙන්න නම් අපි අනුගමනය කරන්න පුළුවන් සාර්ථක වෙච්ච උදාහරණ කිහිපයක් තියෙනවා. සිංගප්පූරුව ගැන කියන්න පුළුවන්, මැලේසියාව ගැන කියන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ම උපක්‍රමශීලීව ක්‍රමවේදීන් අනුගමනය කරා. ඒ අනුගමනය කරන අතරතුර මූල්‍ය ශක්තිය ලබා දුන්නා. ඒ මූල්‍ය ශක්තිය ලබා දුන්නේ නැත්නම් කොච්චර ක්‍රමවේදී තිබ්බත් අපිට ඒ කර්මාන්ත ශාලා, නිෂ්පාදන ධාරිතාව, දේශීය දළ නිෂ්පාදන වැඩි කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මම හිතනවා ඒ පැත්තෙන් බැලුවම හොඳ ආරම්භයක් අමුණාසේ අරගෙන තිනවා. ඒ වගේම මේ මුදල් අමාත්‍යාංශයේ ආරම්භය බැලුවොත් කෙටි කාලීන අවුරුදු 3කටත්, මධ්‍යම කාලීන අවුරුදු 5ක් 7ක්, දීර්ඝ කාලීන බැලුවොත් අවුරුදු 15කට එහා යන විදිහේ සැලැස්මක ආරම්භය. ඒ නිසා මෙහි අපිට රටක ණය ගැන කතා කරන්න පුළුවන් ණය ගන්න ඕනේ. නමුත් දැන් එක වාසියක් වෙලා තියෙනවා ණයක් ගන්නකොට මොනවාටද ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කියන අවස්ථාවේ අපි වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රමුඛත්වය හඳුනා ගැනීම සඳහා අපේ රජයක් ඕනෑම රජයක් හැටියට ආණ්ඩුවක් කරගෙන යෑමේදී මුදල් අමාත්‍යාංශයට මේ වෙන් කිරීම කළ යුතු වෙනවා. මම ඊට වඩා වෙලාව වැඩි කර ගන්න යන එක දෙයක් ඔබතුමාට කියන්න ඕනේ. අපේ ගොඩක් පිටරටවල් වලට ගිහිල්ලා මේ රැකී ආරක්ෂාවල් කරලා අපේ අය ලංකාවට එනවා, එයාට හම්බ වෙනවා එලවන්ස් එකක්. හැබැයි එලවන්ස් එක අරගෙන ආවම එයාපෝට් එකෙන් ඇවිල්ලා අපිට එලවන්ස් එක පාවිච්චි කරන්න වෙනවා මොන හරි එයාපෝට් එකේ තියෙන ඩියුටි ෆ්‍රී එකක් අරන් එන්න. නමුත් ඉස්සර අපේ ඒ සියලුම එන අයට වෙනමම ගිහිල්ලා ඔෆ්ෂෝ ඩියුටි ෆ්‍රී එකක් තිබුණා. අපි ඔබතුමාගේ ඉල්ලීමක් කරන අවධානය යොමු කරන්න කියලා මුදල් අමාත්‍යාංශයට. මොකද ඒ තුලින් අපේ ඩොලර් 750ක් ඩොලර් 1000ක් වගේ පොඩි එලාවන්ස් එකක් තියෙන්නේ. ඒ එලාවන්ස් එකෙන් ඒගොල්ලෝ කරන්නේ එයාපෝට් එකේ ඉන්න කට්ටිය කියන දේ තමයි ගන්නෙ. ඉතින් ඒකෙන් වෙන්නේ ඒ අවස්ථාවේ ප්‍රයෝජනයක් එයාට ගන්න බැරි වෙනවා. ඉතින් අපි ඒ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියනවා. ඒ වගේම මේ අතිශය වැදගත්ම කරුණක් තමයි මේ රටේ අපි දැන් අයවැයන ගැන කතා කරනවා. නමුත් අපේ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් එහෙම නැත්නම් බජට් ඔෆිස් එකක් අපිට තාම ස්ථාපිත කරලා නැහැ. මොකද අපිට ලෝකයේ දියුණු රටවල්වල අයවැය කාර්යාලය සම්පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. ඒ තුලින් තමයි අයවැය විශ්ලේෂණය කරලා ඒ විශ්ලේෂණය කරපු කරුණු මත පදනම් කරලා අයවැය ප්‍රකාශයට පත් කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවට ගරු අගමැතිතුමාගෙත් මුදල් අමුතුමාගෙත් මේ වෙලාවේ අවධානය යොමු කළා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ ලබන වසරේ අයවැය ඉදිරිපත් කරනකොට බජට් ඔෆිස් එක නැත්තම් අයවැය කාර්යාලය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරලා ඒ තුලින් අයවැයේ ඉතුරු අවුරුදු 10ක විතර ගමන් මාර්ගයේ විශ්ලේෂණයක් එක්ක ක්‍රියාත්මක වෙයි කියලා. ඉතින් මම ඊට වඩා වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා අපි මේ අයවැයන් රාශියක් සම්බන්ධලා තිනවා ඉතාම සමතුලිත අපේ රටේ තියෙන දේශීය අර්බුද ගැන බැලුවොත්, මූල්‍ය අර්බුද ගැන බැලුවොත්, අපිට තියෙන සම්පූර්ණයෙන්ම ඒ කොන්දේසි සහ එකඟතාවයන් එක්ක බැලුවොත්, රටේ පවතින ශ්‍රම දායකත්වය දිහා බැලුවොත් ඉතාම පැහැදිලි ගමන් මාර්ගයක් ගැන පේන හොඳ අයවැයක්. අද මේ අයවැය මේ මට මතක අවුරුදු මේ 9ට විතර බැලුවොත් අඩුම විවේචනයකින් කරන ලද අයවැයක්. ඒ නිසා පැහැදිලිවම ඒ වැනි තත්ත්වයක් උදා කරන අමාරු. ඒ නිසා අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේම අයවැය ඉදිරියට ගෙනීම තුළින් මේ රටේ බලාපොරොත්තු සංවර්ධන දියුණුව සඳහා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
ගෞරව නියෝජ්‍ය කතානායක මෙලයි ගෞරව මුදල් අමාත්‍යතුමා.
ප්‍රධාන අමාත්‍ය ගරු කතානායකතුමනි, පසුගිය 9වෙනිදා අප ආණ්ඩුවේ සිව්වැනි අයවැය කතාව ඉදිරිපත් කළා. දින 6ක් තිස්සේ අපි වාද විවාද කරා. මේ කාලය තුලදී කතා කරපු බොහෝ දෙනා ඉතාමත්ම වටිනා අදහස් ප්‍රකාශ කරා. පක්ෂව විපක්ෂව අදහස් ප්‍රකාශ කරා. එවැගේම වැදගත් විවේචන ප්‍රකාශ කරා, වැදගත් අඩුපාඩු පෙන්වා දුන්නා. පැහැදිලි කිරීම ලබා ගන්නට බොහෝ දෙනා කටයුතු කරා. ඇත්ත වශයෙන්ම එවැනි පැහැදිලි කිරීමක් මං කරන්න කැමතියි. මීට ඉස්සෙල්ලා කතා කරපු අපේ අනුර දිසානායක මන්ත්‍රීතුමා මේ ණය ප්‍රශ්නය ගැන කිව්වා. මගේ කතාවේ 35වෙනි පිටුවේ 286වෙනි කොටසේ ණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැගුවා. එතෙන්දී මම එතුමාට පැහැදිලි කරන්න කැමතියි. එතෙන්දී අපි කතා කරන්නේ අවුරුදු 3කට ගෙවන්නට තියෙන ණය ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ 2018, 2019 සහ 2020 කියන වර්ෂ තුනට ගෙවන්න තියෙන ප්‍රමාණය බිලියන 7000කට ආසන්නයි. අත වශයෙන්ම වෙන්වෙම කිව්වොත් 2018 දී 1970යි, It's nearly 1.9 trillion rupees. එවගේම 19දී 2410 ට්‍රිලියන 2.4යි 20දී 2.5යි 85යි 6965යි exchange rate එකේ අඩු වෙනස්කම් අනුව මෙය දල වශයෙන් 7000ක් වෙනවා නමුත් ණය තොගය debt stock එක Central Bank එකේ වාර්තාව අනුව අවසාන වාර්තාව අනුව ට්‍රිලියන 10.2කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ එක පැහැදිලි කිරීමක්. මේ විදිහට බොහෝ දෙනා අවංගවම පක්ෂවත් විපක්ෂවත් මේ ගැන කතා කරද්දී අර ඒකාබද්ධ විපක්ෂය කියලා කියන්න කැමති නෑ කල්ලිය. මන්ත්‍රීවරු බොහෝ දෙනා විශේෂයෙන්ම පසුගිය අවුරුදු 2005 ඉඳන් 2014 දක්වාම හැම අයවැයකටම සහභාගි වෙලා අත උස්සපු මේ අය එකපාර්ත ඊයේ පෙරේදා ඉපදුන අතදරුවන් වගේ අතීතය අමතක කරලා විවිධ කතා කිව්වා. මට ආරංචිය උදේ මම කනගාටු වෙනවා ඉන්න බැරි වුණයි කියලා. නමුත් අපේ හිටපු මුදල් ඇමතුමත් ඒ කාලේ හිටපු මුදල් ඇමතුමා අවුරුදු 9ක් මුදල් ඇමතිකම් කරපු එතුමත් කතා කරාලු. නමුත් මම අයවැයි කතාවේදී කිව්වා මම අතීතය ගැන කතා කරන්න කැමති නෑ කියලා. නමුත් මේ බොහෝ දෙනාට අතීතය අමතක වෙලා තියෙන නිසා මම පොඩ්ඩක් අතීතයේ කොහොමද මේ අය අයවැයවල් ඉදිරිපත් කරේ කියලා මතක් කරන්න කැමති. දැන් මේ බලන්න මේ මං ඒ කාලෙම පත්තරවල ඡායාපිටපත් තියෙන්නේ. දැන් මේ 2012 අයවැය මෙතන්දිම මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිතුමා ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. මේ අයවැය මොකද කරේ? විවාහ වෙන ගාස්තු රුපියල් 4000කින් වැඩි කරා. ආදාහනය කරන ගාස්තු රුපියල් 2000කින් වැඩි කරා. කසාද බඳින්නත් මැරෙන්නත් ගාස්තු වැඩි කරා. ඒ විතරක් නෙමෙයි සුපර් මාකට් වලට 112ක අලුත් බද්දක් ගැහුවා. ඒ වගේම 2013 නොවැම්බර් මාස බද්දෙන් සීනි හාල් මැස්සෝ තීන් මාළු මුං ඇට කඩල ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළට අපි මේ මිල ජනතාවට ඇහුම්කන් දීලා අඩු කරලා අයවැයට එනවා. මේ අය අයවැයෙන් මුං ඇට ටිකත් කඩල ටිකත් වැඩි කරා. ඒ විතරක් නෙමෙයි පාවිච්චි කරපු කාර් වෑන් මිලත් 125කින් නැග්ගුවා. මෙන්න මේ කාලේ මේ අය හැදුවේ අයවැයවල් මෙහෙමයි. ඒ වගේම 2013දී වාහන බද්ද 10%කින් 20%කින් වැඩි කරනකොට අර පුංචි බේබිලා ගෙවමනාවට රේසින් කාර් බද්ද නිදහස් කරා. මතකද? මේ ඒ රේසින් කාර් බද්ද ලැම්බෝගිනි බද්ද නිදහස් කරා 13. හරි. ඒ විතරක් නෙමෙයි අන්තිමට මම මේ ගැන වැඩි වෙලාවක් ගන්න ඕනේ නැහැ. මම මේ දැක්කා අපේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් 2014 අන්තිමට UN මේ අපේ ආණ්ඩුවෙන් ඉස්සෙල්ලා තමුන්නාසලා ඉදිරිපත් කරපු අයවැය විජිත හේරත් කියන්නේ කොහොමද? මේ 2014 අයවැය අයියටයි මල්ලිටයි 147යි ඇමතිලා 65කටම 153යි රාජිතට 0.03යි මර්වින්ට 0.02යි. මෙන්න එදා අයවැය වෙන් කරගත්ත ආකාරය තමයි මේ තමුන්නාසට මම මතක් කරන්නේ. ලබන අවුරුද්දේ තවත් බිලියන 1780ක් ණය ගන්න හදනවලු. රාජ්‍ය සේවක වැටුප් වැඩි වෙලා නැහැ. දීමනා විතරක් එකතු කරා. මෙන්න මේ විදිහට මුළු රටම අගාධයට පත් කරන අයවැය එදා ඉදිරිපත් කරා. ජනතාවට තමුන්නාස කවදාවත් ඇහුම්කන් දුන්නේ නැහැ. නමුත් අපි ජනතාවට ඇහුම් කන්දන ආණ්ඩුවක්. ඒ නිසා තමයි මේ අයවැයදිත් තමුන් ආශලාගේ යම් යම් යෝජනානුව ජනතාවගේ යම් යම් යෝජනානුව මම එදා නමවෙනිදා ඉදිරිපත් කරපු අදහස් තවටිකක් සංශෝධනය කරලා ජනතාව තවත් සතුටු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් හැටියට on the electric vehicles from midnight last night we have also extended the tax reduction on the importation of brand new which was given to electric vehicles brand new one has now been extended to cover used electric cars of not more than 1 year මේක ඇත්ත වශයෙන්ම මට Facebook එකේ ජනතාවගෙන් දිගින් දිගටම ආපු ඉල්ලීමක් කරුණා කරලා මේක පොඩ්ඩක් අවුරුද්දක් පස්සට ගත්තොත් අපිටත් වාහනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි අපි hybrid වාහනේ තියෙන loan to value ratio එක පොඩ්ඩක් වෙනසක් කරා. hybrid වාහනයකට දැන් තියෙන්නේ 50ට 50. නමුත් අද රාත්‍රියේ සිට hybrid වාහන 70යි 30 දක්වා ඒක අපි වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි අත වශයෙන්ම මම නමවෙනිදා අයවැය ඉදිරිපත් කරනකොට සමහරු විශේෂයෙන්ම පුද්ගලයන් සමහර වෙලාවට වාහන ගෙන්නන්න LCR ලා තිබුණා පර්මිට් වල ඉන්න අය මේවා ඒ වාහන ගෙන යන්නට කටයුතු කරලා තිබුණා. ඒ අනුව all vehicles imported with LC open on or before 9th November 2017 are allowed to clear at the duty applicable as at budget date subject to 1 LC should be opened in the individual's name for his or personal use. තමන්ගේ පෞද්ගලික භාවිතයට ඕඩර් කරපු වාහනයක් නම් අර ඊට ඉස්සෙල්ලා තිබුණ ඒ විදිහටම මේ අයට මේ වාහනේ ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වාහන අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉස්සෙල්ලා ලංකාවට ගෙන්න ගන්නත් ඕනේ. ඊට පස්සේ මේක බලපාන්නේ. ඒ වගේම තවත් එක වෙනස්කමක් කරා. අර condominium housing units වල VAT අය කරන එක the VAT liability on sale of condominium housing units the sale of condominium housing units will be liable from 1st April 2018 however sales under a sales agreement entered in or before the 1st of April 2018 will not be liable for VAT ඒ කියන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා 2018 එන අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකන් මේ agreement ගහන අයට මේ VAT ඇතුළත් වෙන්නේ නැහැ. දැන්ට කරපු දැන්ට මේවා agreement ගහලා ඉන්න අයට මේක ඇතුළත් වෙන්නේ නැහැ. And also the concessionary rate, 30% of the payable excise duty imposed on locally assembled motor vehicles will remain as it is. මේ ලංකාවේ කරන ඒ වාහන ඒවල තියෙන බද්ද 40% දක්වා වැඩි උනායි කියලා මගේ කතාවේදී කියුණා. ඒක මම නිවැරදි කරනවා. ඒ 30 ඒ 30 ඒ ආකාරයටම වෙනස් නොවි තියෙනවා. Mr. Speaker, when this government came into power in January 2015, Sri Lanka, as you know, was a country that was desperately in need not only of political reform, but economic reform as well. In fact, we inherited an economy in shambles. I'm not going to talk about that in detail because we have discussed that issue before. the political crisis that gripped the country was very clear and apparent to all its citizens when the new government of President Sirisena came into office. The inhibitions of freedoms, the environment of fear and repression was felt by everyone. What was more subtle was the economic crisis that had been brewing for many years. This economic crisis was neatly masked by glittery new infrastructure, impressive construction, and carefully manipulated macroeconomic data. In fact, even the Central Bank of Sri Lanka started to manipulate its data according to the whims and fancies of the government of the day. Beneath this was a structural failure of the economic model of the previous regime. Whilst post-war economic growth reached attractive statistical heights, this was driven by unsustainable fundamentals. Growth was dominated by sectors such as construction, domestic retail, the financial sector, and domestic transportation. These were all domestic market-oriented sectors. Sri Lanka was once the most liberal and globally integrated economy in the region. In fact, in my budget speech, I talked about the golden era of our ancient forefathers when Sri Lanka was trading with the ancient Roman Empire, with the pharaohs of Egypt, with Imperial Rome, and how Sri Lanka excelled when it dealt with the outside world. However, in recent times, especially over the last decades, these reforms were rolled back, and today Sri Lanka is one of the most protected economies in the region, creating this inward orientation. Sri Lanka was surrounded by a wall of tariffs and paratariffs imposed upon the whims of narrow protectionist lobby groups that thrived in an anti-competitive environment. In fact, some of these protectionist groups, I hear, are being active again in order to stop our liberalization program. Economic inequality increased as wealth became concentrated among a few business cartels and corporates close to the regime. During this period, there was little or no focus on the external economy. In fact, Mr. Speaker, exports collapsed from 30% of GDP in the 1990s to around 12% by 2014. Foreign direct investment had come to a standstill and concentrated in a few sectors such as domestic services and real estate. The problem was that this construction and domestic market-driven economic growth was financed primarily by expensive external commercial borrowings by the then government. The economy was accumulating external liabilities in the form of foreign debt repayments, while its foreign earnings were dwindling all the time. It was like taking a US dollar loan to build your house while your salary was in rupees. You would never generate dollars to repay the loan. In many instances, such as Mattala, these foreign debt-funded investments generated zero returns, let alone dollar returns. To make matters worse, during this period, Sri Lanka's government, the revenue, Mr. Speaker, also collapsed amidst a plethora of exemptions, tax holidays, and irresponsible fiscal management given again on the whims and fancies of the president and his sons and his brothers. When our government came to power, government revenue to GDP was around 11%, easily the lowest in our region and amongst the lowest in the world. Sri Lanka's economic structure was characterized by rising external debt, falling revenue, and flat foreign exchange earnings. it was a matter of time before this failing economic model collapsed. In fact, one of the reasons for President Rajapaksa to call an early election was his belief that he could not continue with the economy, and he wanted to get himself back onto his seat of power comfortably before all the problems started mounting. It was in this context that our government came to power in 2015. Our first action were to provide relief to a public that had been saddled with numerous economic burdens. We eased prices for a number of products, relaxed monetary and fiscal conditions, and gave respite to a struggling populace. Since then, we have gone about stabilizing the economy. A series of significant fiscal reforms were undertaken. Most recently, in September, the Inland Revenue Act. Revenue has accordingly increased from 11% of GDP to 14.6% of GDP, a remarkable achievement, and we believe with the implementation of the new act in April, we will see the tax net widening and we will be able to work towards our objective of having a 60-40 direct tax, indirect tax ratio. We are now on the cusp of a current account surplus in the budget for the first time in decades. In fact, the surplus will be for the first time in 60 years. External reserves have stabilized after being decimated by the significant external debt repayments that had to be made to service the debts of the previous regime. The confidence of global markets has returned, as indicated by the spike in foreign investments in debt and equity markets this year. Macroeconomic conditions have now by and large stabilized and the economy is ready to take off once again. But this economic takeoff cannot happen in the same unsustainable manner as soon after the war. We can't create artificial demand stimulus, and given the accumulated debt, there is a limited fiscal space to engage in a public investment drive. The only avenue for sustainable growth is through private investment and the external sector. It is in this context, Mr. Speaker, that I set about the task of presenting this budget. My task in doing so was clear. We had to set about developing an economy where growth is driven by private investment, and an economy which generates foreign inflows through exports and FDI to finance our emerging external debt obligations. This is why it is essential that we go about fast-tracking liberalization. We identify the key constraints and bottlenecks to investment, both domestic and foreign. Prime amongst these constraints, including limitations in access to affordable and productive land, labor, and capital. There are vast tracts of land in the country that are tied up in completely unproductive use or are, in fact, abandoned. The land legislative reforms we propose are with a view to freeing up this unproductive or unused land for productive use for investment and for enterprise. This will in no way undermine the land rights of citizens. Today, farmers are not free to produce the crops that yield them optional returns, and we will give them the right to do so within the next year. We want these reforms to empower our farmers to have the flexibility to produce the crops that gives them that give them the best returns. In doing so, we will of course be sensitive to issues of food security, the environment and land rights, as I reiterated in the budget 1 week ago. Today's labor laws dictate and restrict working hours of our women and men. They do not reflect modern working conditions, including technological innovations that enable work from home or remote work. Our labor laws do not even include most contemporary jobs. We intend to modernize these laws to enable our men and women to have more choice in their working conditions and how they work. This will make it easier for companies to hire people and create jobs. in these labor market legislative changes, we will in no way undermine the rights of the worker and the dignity of labor. We will empower our workers with more freedom and more choice. Our capital markets have miserably failed our SMEs and entrepreneurs. A young entrepreneur with an exciting innovation today will struggle to find a financial institution who will lend him or her money without asking for an arm or a leg in collateral. The next Google or Facebook, for example, could easily be developed in Sri Lanka, but in today's capital market, it will probably go unfunded and unnoticed. This is why we need reform. We need to fix systems that are not working. The Enterprise Sri Lanka Credit Scheme, which we will be introducing from the 1st of January, the SME Guarantee Fund and the new Development Bank as proposed by the Honorable Prime Minister will all work together to mend our dysfunctional capital markets. This is the kind of reform I intend to drive in this budget. Capital market liberalization does not mean unfettered opening up of markets. In the past, successive governments' role in financial markets has been in owning and operating numerous banks and financial institutions. Most of these have failed to provide access to affordable capital for our SMEs and entrepreneurs. The role of the government ought to be in setting the institutions and rules of the game whilst regulating the market to ensure competition, fairness and social equity. The business of government is not in doing business. This is especially so when the government's legacy in running SOEs is an accumulated debt of nearly ₹1.4 trillion. Sri Lanka must move on from the shackles of excessive state controls and return to its roots of vibrant free enterprise. Mr. Speaker, our history is rich with success as a nation of free enterprise. In fact, a few days ago at a budget forum, someone asked me to describe the budget in two words, and I said, our budget is about free enterprise. It is about liberalization, it is about globalization, and it is about harnessing the success which has eluded our country for so many years. In fact, our country is rich with success as a nation of free enterprise. It is only in recent years that we have retreated into an inward-looking state-centric economy. Those who have succeeded in recent times are those who have had access to power, access to networks and connections. Wealth has been concentrated amongst a privileged few. In fact, what we had for nearly 9 years is not an open market system, but a crony capitalist framework. Meanwhile, today's youth await for a government job, or for some form of handout to make ends meet. Through this budget, we aim to change that mindset by empowering all Sri Lankans to take their future into their own hands. This, I believe, will be the agenda of Enterprise Sri Lanka. We have allocated significant amounts of money in upgrading the quality of education, providing extensive market-oriented skills development schemes through the 13 years of education program, and technical and vocational training institutions. In this budget, we have recognized those students who may not get through their advanced level and may not get access to our limited places in state universities. In fact, for the first time, a budget is talking about the group of young people many governments have forgotten so far. I'm talking about the nearly 200,000 young people who come to the doors of a university and are turned back. In fact, these young people are turned back not because they are failures, because the system has failed them. And today, our government wants to extend a helping hand to this pool of unique talent. Each person has a talent which needs to be empowered. The number of over 250,000 students per year is left with limited options due to no fault of their own, but due to the failing of our education system. The extensive reforms proposed in this budget will equip our talented youth with skills and capabilities to thrive in enterprise Sri Lanka. It is in these youth that will one day form the tech-based startups and the innovative agribusiness ventures which will drive the investments Sri Lanka certainly needs. Mr. Speaker, I am certain that this next generation of Sri Lankan entrepreneurs will not be clamoring for protection and insulation from competition like their fathers and uncles now. They will be equipped with skills, access to knowledge and technology, and will most importantly have the self-belief and confidence to take on the world and win. The environment of healthy, fair competition will bring out the best in us. It will drive innovation and drive development. Through this budget, we want to create the platform to empower Sri Lankan business and to enter global value chains and compete in global markets. Towards this end, we have proposed significant investments in encouraging the export sector. More than 20% of our exports are agriculture exports, and the budget provides significant support to this sector. We need to empower our farmers to move beyond our limited domestic market and venture into global value chains. Funds are allocated to develop tea, rubber, coconut, vegetables and fruits, and we have laid a special emphasis on the fishing industry this time, especially with our Blue Economy program. Allocations are also set aside to support R&D, research and development in the agricultural sector, along with tariff removals for imports of high-tech agri-equipment to enable more value-added agri-exports. In spite of the numerous measures proposed, ladies and gentlemen, Mr. Speaker, to enhance our exports, these are unlikely to yield results unless we address the structural problems in Sri Lanka's economy. After the economic liberalization of 1977 and the second generation reforms in the early 90s, successive governments have systematically rolled back these reforms. We have become one of the most protectionist economies in the region with an array of tariffs and paratariffs. In addition to driving up the cost of living and the cost of doing business, these tariffs have resulted in creating an anti-export bias and diverting economic resources to the non-tradable sector. It is no wonder that our exports have collapsed in the last 20 years. It is in this context that we have embarked on a systematic trade liberalization agenda in this budget. As we announced last week, we are removing immediately 1,200 paratariffs as a starting point. This is a major reform, and we intend to conclude it within the next 3 years. However, rest assured that these reforms are not being initiated in a vacuum. The government has identified a core negative list of products, including sensitive agricultural and rural industry products, which will not be subject to the same liberalization program. We are bringing in legislation to provide unfair trading practices, and robust anti-dumping, countervailing and safeguards laws are in the final stages of enactment. Together with strengthened consumer protection laws, Sri Lanka will have the legislative framework to address any negative fallout from the trade liberalization efforts. Mr. Speaker, it is clear that whilst we go about removing the fetters to free enterprise, we are conscious of the need to protect the vulnerable and disadvantaged. Even in a free market, it is even more important that we have a strong social safety net for the poor and the disadvantaged. We will not provide open-ended protection to entrenched vested interests at the cost of consumer welfare and economic dynamism. And that is why I am deeply disappointed to note that some among Sri Lanka's established capitalist caste are afraid of competition. in spite of being in business for decades and in some case for over a century, because I personally believe that competition breeds success and competition breeds excellence, and Sri Lanka is now really should get ready to compete with the rest of the world, and that is why I said again at this forum a few days ago that Sri Lanka can no longer be a nanny state protecting its capitalist entrepreneurs. They lack the same self-belief and confidence of Sri Lanka's emerging entrepreneurs, who quite rightly believe that they can take the world and win, especially in their own backyard. In fact, while some among us delve in a mistaken ideology, quoting Ho Chi Minh or someone else, these very countries are embracing reform and modernization. In fact, just the other day, I thought this is very, very useful for our parliament. Ape garu janata vimukti peramune nayakayanut pratanut man hitanne me ee ada kawada me dawas keep ekata issella china janadhipathuma china upajana agamathumaage prakashaya mama hitanne චීනයට විතරක් නෙමෙයි අපිටත් ඉතාමත්ම වැදගත් වෙනවා. China should improve the business environment for foreign investors and further widen access to its services sector. Vice Premier Wang Yang wrote in the official People's Daily. නිකම්ම එකක් නෙමෙයි මේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පතේ ලියන්නේ. As the country seeks to raise its competitiveness in the global economy. එයායනුත් තරංකාරිත්වය වැඩි කරගන්න ඕනේ. මේක පොඩ්ඩ අහමු. Wang was recently named a member. ඒගොල්ලන් අපිටත් වඩා පිටිපස්සේ හිටියේ. ඒගොල්ලන්ගේ ශක්තිය හැදුවේ මේ 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 හදාගත්තේ ආර්ථිකය විවෘත කිරීමෙන් විතරයි. එතකන් ඒක මහා අපායක් වෙලා තිබුණේ කතා සමාවෙන්න කිව්වට. පොඩ්ඩක් ඉන්න Wang මේ කියන්නේ he is a member of the Politburo of the Communist Party. And what does he say? Wang said China should also bring in more foreign technology and business expertise, not just foreign capital, while also stepping up its outbound investment and encourage firms to expand globally. The domestic and international trends facing economic openings are undergoing deep and complex changes. The opportunities and challenges are unprecedented, but the opportunities are greater than the challenge. Challenges, making new ground in pursuing opening up, hama patthema viwrutha karanne kiyala tiyenne, and has pledged to allow greater access to China's market for foreign investment. Meka videsha aayojakayanta sampurnema dorawal arinoy kiyala tiyanne mulu chinema. China during his China must also protect intellectual property, not require technology transfer as a condition for gaining market access, and should treat domestic and foreign firms equally. Domestic and foreign firms equally in government procurement, and the country's China 2025. Balna kota. China tatti eno apen passe China 2025 kiyala. Api issella daagatta Vision 2025, then China tatti anne visai visipahe. Weda sata. ඒ වැඩසටහනේ මෙන්න මේ දර්ශනය කියලා තියෙනවයි කියලා පෙන්නනවා මම ඔබතුමන්ලත් එක්ක දැන් මොකද අරගොල්ලන්ට නම් මම මුලින් කිව්වා වගේ උත්තර දෙන්න දෙයක් තිබුණේ නැහැ මොකද වල්පල් කතා කරනවා අතීතය අමතක කරගෙන අද ඊයේ ඉපදුනා අය වගේ ඔබතුමන්ලා එහෙම නැහැ අත වශයෙන්ම වැදගත් කාරණා ඉදිරිපත් කරනවා නමුත් කතා කරනකොට මට හැම වෙලෙම හිතෙන්නේ ඔය ජනතා විමුක්ති පෙරමුණ ආදර්ශයක් හැටියට අද ලෝකෙ ගන්න රට මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ ඔය ඔබතුමන්ලා කියන ක්‍රමේ තියෙන්නේ කොහෙද තියෙන්නේ පොඩ්ඩක්
අදයක් යනවද නැත්නම් අපි
නෑ ඒක විතරක්
ඒක නැද්ද
නෑ ඔබතුමා
කතා කරා මැත්තම
මේ රටේ නම කියනවා නම් කියන්නේ එච්චරයි
ඒක විතරයි කියන්නේ
කතා පවත් ගන්න බෑ
අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ කියන්නේ ඔයාව
වෙනව සම්බන්ධයෙන්
නෑ අවසන් කර ඔය ප්‍රශ්නේ ඔබතුමා නෙවෙයි බොහෝ අවස්ථාවල අහලා තියෙනවා අපේ නායක රෝහණ විජේවීර සහෝදරංගෝ ප්‍රශ්න ඇහුවා ඔබාපුහම රුසියාවක් කරනවාද ඔබාපුහම චීනයක් කරනවාද කියලා රෝණ සෝදරදී පුත්‍රයා තමයි පොඩගින රෝණ සෝදරදී පුත්‍රයා තමයි රුසියානු සපත්තුව අපිට ලොකු වැඩි චීන සපත්තුව අපි පොඩි වැඩි අපිට අපේ සපත්තුවක් නිර්මාණය කරගන්න ඕනේ
ඒක තමයි අපි අපේ සපත්තුව
හදාගන්න ඕනේ අපේ සපත්තුව නිර්මාණය කරන තාක්ෂණය ඔබතුමා කොහෙන්ද ගන්නෙ අන්න ඒකයි මම අහන්නේ අපි කියන්නේ අපේ සපත්තුව අපේ වෙන්න ඕනේ හැබැයි ඒක තාක්ෂණය කොහෙද ඔය කියන මම කියන දඩ ලෝකේ ඔබතුමා කියන තියෙන එකම රට මොකද්ද කියුබාව නෙමෙයි දැන් උතුරු කොරියා වෙනම එකක්ද මම මම ඔබතුමාලට අපහාස කරන්නේ නැහැ ඔබතුමාලා ඒ තරම් දුර යන්නේ උතුරු කොරියාව ගැන නමුත් කියුබාවත් අද 1977 අපි ආපු දැන්ට ඇවිල්ලා දැන් දැන් කියුබාව දැන් පටන් අරන් තියෙනවා ඒ ගමන ඒක නිසා කියුබාවත් එනවා එකම රටයි තියෙන්නේ වෙනිසූලාව වෙනිසුවේලා රට විතරයි වෙනිසුවේලා රට කියන්නේ අපේ මන් දන්නවා අපේ මේ එහෙ හිටපු නායකයා තමයි විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ ජාතික වීරයා ජාත්‍යන්තර වීරයා නමුත් බලන්න මේ රට ඒ රට විතරමයි ඔබතුමා කියන ওই විදිහට යන්නේ වෙන කොහෙවත් නැහැ චීනය බලන්න වියට්නාමය බලන්න ඒක නිසා ඔව් දෙසැම්බර් 9 නෙමෙයි ඉක්මනට කියන්න අපි ආසයි දැනගන්න ඔය රට ලංකා මේ ලෝකේ නෑ ඔබතුමා කියන ඔය රට මේ ලෝකේ නෑ හරි ඔය මේ ගරු කතානායකතුමනි ඉන්න anyway I just want to
yeah, yeah.
No, I was getting bored
yeah,
by
yeah, sure, okay.
this long, lengthy speech. I thought I'll have a little dialogue with our friends. In conclusion, it is clear that the path of economic liberalization, individual empowerment, and enhancement of economic freedoms is not a question of ideology. Mena mekai mama kiyanne hadu attawa semma metana ada matawadi gatumak ne ada communist lokayat vamanchika lokayat samajwadi lokayat ධනවාදී ලෝකයක් අද එකට යන්නේ අද ඩොනල්ඩ් ට්‍රම්ප්ට කරට අත දාගෙන චීන ජනාධිපතිතුමා එක්ක තමන්ගේ ගෝල්ස් ක්ලබ් එකේ කැම කරන්න පුළුවන් අන්න ඒක තමයි අද මේ ලෝක ක්‍රමය ඉතින් අපි විතරක් මේ ලිංගෙම්බෝ වගේ ආපස්සට යන්න බෑ යල් පැනපු මතවල අපි හැංගෙන්න බෑ රට අවුරුදු 70ක් දැන් වෙනවා දැන්වත් අපි අලුත් පිටුවක් ආරම්භ කරන්න ඕනේ given the inherited structural flaws In an economy dominated by domestic market activity, financed by external debt, with collapsing government revenue and export, there is no choice but to embark on a path of economic liberalization to unleash investment, entrepreneurship and exports, which our government has done, which we have been doing for 2 years, and in the coming 3 years, we'll be doing it with greater vigor. In order to achieve our objectives. In this budget, we have proposed a remedy to a failed economic model. This budget will empower Sri Lanka's SMEs and entrepreneurs. It will inculcate our youth with knowledge, skills, and technology to take on the world and win. With this budget, we launch Enterprise Sri Lanka. I look forward to all your support, not only later, on in the vote but in the coming months and years as well thank you
thank you honorable finance minister visarjana panat ketum pat 2018 devenware kima sabhawa ekkada
ai
sabhawa ekkada ha divide ring the bell please ගරු මන්තේතුමල්ල කරුණාකළ තමන්ගේ ආසනවල වාඩිවෙන්ඩ චන්දය ආරම්භ කලාට පස්සේ අපහුතාවයක් තියෙනවනම් කරන්නතුල බොතමල අත උස්සන්ට සායට කවර අපේ වනවා. ඕකනෝ වෝටින් ප්‍රෝග්‍රස් දැන් පටන් ගන්න චන්දීමට අවස්ථාව හරි. ගරු මන්තේතුමල්ල කරුණා කළ වාස තමන්ගේ ස්ථානවල වාඩිවෙන්ඩ නැතම් පොට අපහුතාවයක් තියෙනවා. හරි සියලු ජනාම චන්දය ප්‍රකාශ කලාාද ප්‍රසා කරන්න බැරි යම් කිසි ගරු මන්තීතුමැක්කින්න වන කරුණා කළ අත උත්සන්ද ගරු සාලින්ද දිසානාගේ මැත්තුමා ඔබතුමා ඔබතුමා චන්ද දෙන ප්‍රකාශ කරන ප්‍රකාශක කෑ පක්ෂවද විපක්ෂවද ගරු මන්ත්‍රීතුමා විරුද්ධයි
හොඳයි සාලින්ද දිසානාගේ විරුද්ධයි තව මන්ත්‍රීවරු ඉන්නවද
නැහැ මෙන්න මන්ත්‍රීවරු නැහැනේ හොඳයි බැටි නැද්ද Honorable Siddharthan, your vote has not come in. How do you want to vote? Sorry? Yes or no?
Yeah. Yes.
Yes. Are you getting any? ගරු මන්ත්‍රීතුමනි ගරු සාලින්ද දිසානායක මන්ත්‍රීතුමාගේත් ගරු සිද්ධාර්ථ මන්ත්‍රීතුමාගේත් ඡන්ද ඇතුළත්ව පක්ෂව ඡන්ද 151යි විරුද්ධව 58යි තව එන්න තියෙනවද ගරු මුදල් අමාත්‍යතුමා යෝජනා කිරීමට Honorable Minister of Finance for to propose.
ගරු කථානායක තුමනි මම පනත් කැටුම් පට පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට පැවරිය යුතුයි යෝජනා කරනවා.
සභාව එක්කද?
කාරක සභාව 2017 නොවෙම්බර් මාසේ 18 වැනි සිකුරාදා
සභාව එක්කද? සභාව කල් තැබීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තු හෙටුදේ 9:00 එක්ක.
සභාව එක්කද? ඊට අනුකූලව පාර්ලිමේන්තුව 2007 නොවැම්බර් මාස 17 වැනි සිකුරාදා පූර්ව භාග 9:30 වෙනතෙක් කල් තබනු ඇත.